ඔබරැඳී සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
ඇයි මේ කොවිඩ් වෛරස් ඇති යළි යළිත් ඔස්ට්‍රලියාවේ ශීඝ්‍ර ලෙස පැතිරීමක් සිදුවන අතරතුර දරුවන්ට වගේම වැඩිහිටි පිරිසට මාරාන්තික විය හැකි බවට විශ්වාස කෙරෙන තවත් ආසාදනයක් බැක්ටීරියාවක් සම්බන්ධයෙන් මේ වෙදි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයක් යොමු කරමින් පසු වෙනවා. ඉතින් මේ මාරාන්තික විය හැකි ස්ට්‍රෙප් ඒ බැක්ටීරියාව ඔස්ට්‍රේලියාවේ ළමුන් අතර මේ වෙදි පැතිර යන බවට අනාවරණය වෙලා තිබෙන නිසා ස්ට්‍රෙප් ඒ ආසාදනය පිළිබඳව දෙමාපියන් දැනගත යුතු කරුණු ගැන තමයි අද දවසේ අපි SBS සිංහල සේවයෙන් අවධානය යොමු කරන්න කල්පනා කරේ. මේ සඳහා සුපුරුදු ලෙසින් අපත් සමග අදත් සම්බන්ධ වෙලා සිටිනවා වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ ලක්ෂිනී ගුණසිරි වෛද්‍යතුමිය. ආයුබෝවන් වෛද්‍යතුමිනි, සුබෝදෑසනක් ඔබට.
ආයුබෝවන් නිපුණා, ආයුබෝවන් ඔබ සියලු දෙනාටම.
හොඳයි වෛද්‍යතුමිනි, ඇත්තම මේ ස්ට්‍රෙප් ඒ ආසාදනය කියන්නේ මොකක්ද? ඒ කාරණාව අපි මුලින්ම පැහැදිලි කරගමු.
ඔව්, ස්ට්‍රෙප් ඒ ආසාදනය කියලා කියන්නේ මේ ගෲප් ඒ ස්ට්‍රෙප්ටොකොකස් නම් බැක්ටීරියා විසින් ඇති කරන යම්කිසි රෝගී තත්ත්වයක්. මේ ගෲප් ඒ ස්ට්‍රෙප්ටොකොකස් කියන බැක්ටීරියාව සාමාන්‍යයෙන් අපේ උගුරේ සහ සම ආශ්‍රිතව ජීවත් වෙන බැක්ටීරියාවක්. බොහෝ අය මේ බැක්ටීරියාව තමන්ගේ හමේ නැත්තම් උගුරේ කැරි කරනවා. ඒ කියන්නේ මේ බැක්ටීරියාව ජීවත් වෙනවා, නමුත් අපිට කිසිම රෝග ලක්ෂණයක් නැතුව. සමහර වෙලාවවලට මේ බැක්ටීරියාව අපිට රෝග ලක්ෂණ දෙනවා. බොහොම සුලභව අපිට දෙන්නේ මේ අර සෝත්‍රෝටි, එහෙම නැත්නම් උගුරේ අමාරුව කියන අසනීපේ, එහෙම නැත්නම් අර හමේ බොහෝ විට දරුවන්ගේ ඉන්ටිටයිගෝ, එහෙම නැත්නම් හොරි සෑදීම කියන වගේ තත්ත්ව තමයි ඇති කරන්නේ. නමුත් මේ බැක්ටීරියාවට එහෙම සුළු රෝග තත්ත්ව නැතුව ඊට වඩා බරපතල තත්ත්ව ඇති කරන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒකට පුළුවන්කමක් ඇති වෙන්නේ මොකද? මේ බැක්ටීරියාවට පුළුවන්කමක් තියෙනවා අපේ ඔය දැන් සාමාන්‍යයෙන් දකින තැන්වල උගුරේ සහ සමාසිතව ඉන්න ගමන් ඊට යටින් අපේ ඇඟේ තියෙන අනිත් අවයවවලට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉන්වේෂන් කියලා. ඉන්වේඩ් කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම හැකියාවක් තිබුණම ඒගොල්ලෝ ඊට වඩා බරපතල තත්ත්ව ඇති කරනවා. ඉතින් මේ බැක්ටීරියාවෙන් ඇති කරන රෝගී තත්ත්ව ප්‍රධාන වශයෙන් වෛද්‍ය විද්‍යාත්මකව කාණ්ඩ දෙකක්. පළවෙනි කාණ්ඩේ තමයි සැරව සෑදීමේ තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. සැරව සෑදීමේ තත්ත්වයන් කියලා කිව්වම මම කලින් කිව්වා වගේ අර උගුරේ අමාරුව, එහෙම නැත්නම් හොරි සෑදීම, එහෙම නැත්නම් සමහරවිට කියනවා මේ මාංශ පේශී වල ලොකු අපහසුතා, අර ෆ්ලෙෂ් ඊටින් බැක්ටීරියා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ බැක්ටීරියාවට තමයි. එහෙම නැත්නම් නියුමෝනියාව, එහෙම නැත්නම් මෙනින්ජයිටිස් කියන්නේ මොළයට ආසාදනය වීමක්, ඒ වගේ තත්ත්ව ඇති කරන්න පුළුවන්. ඒක තමයි මේ බැක්ටීරියාව විසින් ඇති කරන එක රෝග කාණ්ඩය. ඊළඟට මෙයාට පුළුවන් තව ඇති කරන්න සැරව සෑදෙන්නේ නැතුව තවත් විදි වලින් වෙන අසනීප ඇති කරන්න පුළුවන්. ඒවට දෙන උදාහරණ තමයි අපි අහලා තියෙනවා රූමටික් ෆීවර් කියලා. එහෙම නැත්නම් රූමටික් හાર્ට් ඩිසීස්. ඒක අමතරව මේක හැදුනට පස්සේ මේ වකුගඩු වලට බලපෑමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් shock syndrome කියලා කියනවා. ඒ කියන්නේ ඉතාමත් බරපතල විදියට රෝගී වෙලා රුධිර පීඩනය අඩු වෙලා දැඩි සත්කාර අවශ්‍ය වෙන තත්ත්වයක් දක්වා ඇති කරන්න පුළුවන්. එතකොට මේ බැක්ටීරියාව විවිධාකාර රෝග, පොඩි කාලයක හොඳ වෙන්න බොහොම සුළු අසනීප සහ ජීවිත කාලය තුරු පවතින, මුළු ජීවිත කාලයෙන් පවතින පුළුවන් ප්‍රශ්න ඇති කරන්න පුළුවන් බැක්ටීරියාවක්. ඉතින් මේ බැක්ටීරියාවෙන් මේ වෙන අසනීප අපි කාලයක් තිස්සේ දැනන් හිටියා. මේක අලුත් දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් මේක බෝ වෙන්නේ කිවිසුම් යෑමෙන්, කැස්සකින්, මොම සිප වැළඳ ගැනීමෙන් වගේ දෙයකින්. එහෙම නැත්නම් අර තුවාලයක් තව කෙනෙක්ගේ සමේ ගෑවුනම, අර තියෙන සැරව ගතිය තවත් කෙනෙක්ගේ ඇඟේ ගෑවුනම තමයි. එතකොට මේ දිනවල ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළුව වෙනත් සෞඛ්‍ය සංවිධාන මේ ඇලර්ට් එකක් දීලා තියෙන්නේ මේ ඉන්වේසිව් ඩිසීස් එකට. එහෙම නැත්නම් මේ බැක්ටීරියාව අර සිරුර ඇතුළට ගිහිල්ලා ඇති කරන රෝගී තත්ත්වයන්ගේ සාමාන්‍යයට වඩා වැඩිවීමක් දකින්න ලැබෙන නිසා තමයි මේ දවස්වල අපිට නිතර ප්‍රවෘත්තිවල සහ ප්‍රවෘත්තිවල දකින්න ලැබෙන මේ හෙල්ත් ඇලර්ට්ස් වලට හේතුව.
ඔවයිද ලක්ෂණි, දැන් මේ ස්ට්‍රෙප් ඒ බැක්ටීරියාව යම් දුරකට භයානක වෙනවා කියලා අපිට අසන්නට ලැබෙනවා. ඉතින් මේ බැක්ටීරියාව කොයිතරම් දුරකට භයානක වෙනවද?
ඒකට ආයමත් කියන්න තියෙන්නේ මේ බැක්ටීරියාව අලුත් දෙයක් නෙවෙයි. මේ බැක්ටීරියාවෙන් හැදෙන රෝගත් අලුත් දෙයක් නෙවෙයි. නමුත් මේ බැක්ටීරියාව ඉතාමත්ම භයානක විදියට සැලකුවා. ඉස්සර අපි මේ ඇන්ටිබයොටික්ස් එහෙම නැත්නම් ප්‍රතිජීවක ඖෂධ හොයාගන්න පෙර. නමුත් දැන් ප්‍රතිජීවක ඖෂධ තියෙන නිසා ඒක කලින් තරම් භයානක තත්වයක් නෙවෙයි. මොකද ස්ට්‍රෙප්ටොකොකස් ඒ රෝගවලට ප්‍රතිකාර තියෙනවා. ඒක තමයි අපි දැනගන්න ඕන එකම දේ. ඇන්ටිබයොටික්ස් නැති කාලේ ඉතාමත් වැඩි මරණ සංඛ්‍යාවක් එහෙම වුණා. නමුත් දැන් තත්ත්වේ ඊට වඩා සෑහෙන වෙනස්. එතකොට මේක සාමාන්‍යයෙන් කියන්නේ අර ඉන්වේසිව් ඩිසීස් එකෙන් තමයි කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන් වෙන්නේ. ඉන්වේසිව් ඩිසීස් කියන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි, ඉතාමත්ම විරලව වෙන දෙයක්. නමුත් ඒ විරලව වෙන දේ හැදුනොත් කෙනෙකුට සාමාන්‍යයෙන් කියනවා 7%-20% අතර චාන්ස් එකක් තියෙනවා කියලා මරණයක් වෙන්න. මොකද මේ රෝගේ ඉතා ඉක්මනින් පැතිරෙන්න පුළුවන් කෙනෙක්ගෙන් තව කෙනෙකුට. ඒවත් වගේම මේ ඉන්වේසිව් ඩිසීස් කියන එක හැදුනම කෙනෙක් හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වෙන් ඉඳලා ඉතාම රෝගී තත්ත්වයකට යන්න ගත වෙන්නේ ඉතාමත් කෙටි කාලයක්. 5, 20, 24, 48 වගේ පොඩි කාලයක් ඇතුළත ඉතාමත් දරුණු ලෙස රෝගී වෙන්න පුළුවන් මේ බැක්ටීරියාව ඒ සිරුර ඇතුලේ ඇතිකරන යම්කිසි වෙනස්කම් නිසා. ඒක තමයි ඒකේ තියෙන භයානකකම. දැන් මේක භයානක වෙන්නේ විශේෂ කොටස් ඉන්නවා ජනගහනේ, විශේෂයෙන්ම අවුරුදු 65ට වඩා වැඩි හිටියන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඉන්ෆන්ට්ස්ලා කියලා කියන මාස 12ට වඩා අඩු දරුවන්, සාමාන්‍යයෙන් ගත්තම අවුරුදු 5ට වඩා අඩු දරුවන්. එහෙම නැත්නම් මෑත කාලේ සමේ හොරි හරි, එහෙම නැත්නම් මේ ස්ට්‍රෙප්ටොකොකල් සෝත්‍රෝට් කියන උගුරේ අමාරුවක් ඕ, එහෙම නැත්නම් අපි කියනවා මේ ස්ට්‍රෙප්ටොකොකල් අමාරුව නිසා ස්කාලට් ෆීවර් හැදෙනවා කියලා, තද උණ ගතියක් එක්ක ඇඟේ රතුපාට දඩයක් එක්ක එහෙම ඇතිවෙන රෝගී තත්ත්වයක් එනවා. ඒ වගේ මේ ළඟකදී ස්ට්‍රෙප්ටොකොකල් ඒ වලින් ලෙඩ වෙලා තිබුණා. අර ගොඩක් ඉන්වේසිව් ඩිසීස් එක නැතුව සාමාන්‍ය විදිහට ලෙඩ වෙලා තිබිච්ච අයටත් වැඩි චාන්ස් එකක් තියෙනවා ඉන්වේසිව් ඩිසීස් එක එන්නේ සාමාන්‍ය කෙනෙකුට වඩා. ඒත් එක්කම මේ ළඟකදී ගෲප් ඒ ස්ට්‍රෙප්ටොකොකස් හැදිච්ච කෙනෙක් එක්ක කන්ටැක්ට් වෙලා තිබිච්ච, ළඟින් ආශ්‍රය කරලා තිබිච්ච අයටත් මේක බලපෑමක් තියෙනවා.
ඔතෙන් මේ බැක්ටීරියාව ආසාදනය වුණු වැඩිහිටියෙකු ඒ වගේම දරුවෙකු මොන වගේ රෝග ලක්ෂණද පෙන්නුම් කරන්නේ?
එතකොට දැන් මම කලින් කිව්වා වගේ මේ බැක්ටීරියාවෙන් ඇති කරන රෝග පුළුල් පරාසයක් තියෙනවා. ඉතින් එතකොට රෝග ලක්ෂණත් ඒ අනුව වෙනස් වෙනවා සහ වයස් කාණ්ඩ අනුවත් වෙනස් වෙන්න පුළුවන්. මම කියනවා නම් ආපහු දැන් අර නන් ඉන්වේසිව් කියන භයානක නොවන සාමාන්‍ය රෝගී තත්ත්වයේදී අපිට දකින්න පුළුවන් උගුරේ අමාරුවක්, හොරි වගේ දේවල් ඇඟේ. එහෙම නැත්නම් තදින් උණ සහ ඇඟේ දද කියන්නේ ඒක විශේෂයෙන් කියන මුළු ඇඟම නිකන් රතු පාට වෙලා වගේ යනවා. ඒකට අපි විශේෂයෙන්ම කියනවා මේ බ්ලාන්චින් රෑෂ් එක කියලා. ඒකට කියන්නේ බ්ලාන්චින් රෑෂ් එක. මොකද අතින් ඇල්ලුවම ඒ රතු පාට ප්‍රදේශය අපි ඇඟිල්ලෙන් තෙරපුවොත් සමේ සාමාන්‍ය පාටට එනවා. සමේ සාමාන්‍ය පාටට ඇවිල්ලා නැවතත් රතු පාට එනවා. ඒක නන් බ්ලාන්චින් රෑෂ් එකක්. ඒ රෑෂ් එකක් එක්ක තදින් උණ ගැනීම. ඊට අමතරව දැන් ඉන්වේසිව් තත්ත්වයට ගියොත් බොහෝ රෝගී කෙනෙක් විදිහට පේන්න පුළුවන්, බොහොම අසනීපෙන් ඉන්න කෙනෙක් විදිහට පේන්න පුළුවන්. ක්ලාන්ත ගතිය, හිසරදයක් හැදෙන්න පුළුවන්, නිකන් වමනේ ඔක්කාරේ නැත්නම් උදරේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ සමේ එන්න පුළුවන් සැරව සංගීතව හෝ එහෙම නැත්නම් තුවාලත් එක්ක නිකන් සම මතු පිට රතු පාටට අනිත් ප්‍රදේශ වල උණුසුම්ව සහ වේදනාකාරී ප්‍රදේශ තියෙන්න පුළුවන් හැමේ. ඒ වගේම ගර්භණී මව්වරුන්ට මේක හැදුනොත් හෝ දරුවෙක් ප්‍රසූත කරපු මව්වරුන්ට මේක හැදුනොත් ඒගොල්ලන්ටත් තියෙන්න පුළුවන් උදරේ වේදනාවක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ලේ යුනිවර්කින් ලිප්තිවිවත්, එහෙම නැත්නම් සැරව ගැලීම් වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට එහෙම ගොඩක් දේවල් වෙන්න පුළුවන්. මේ තත්ත්වයේ තියෙන විශේෂත්වය තමයි මේක වෛරස් ආසාදනයකින් මුලදී වෙන් කරලා ගන්න හරිම අමාරුයි. සාමාන්‍යයෙන් උගුරේ ආසාදනයක් උණ ඇඟේ රෑෂ් එකක් රතු පාටට දඩයක් ආවා කියලා බොහෝ විට අපි හිතනවා මේක වෛරස් අමාරුවක් වෙන්න කියලා, වෙන්න ඇති කියලා. ඒක වෙන් කරලා ගන්න අමාරුයි බොහෝම. නමුත් ඒක ස්ට්‍රෙප්ටොකොකල් ඒද කියලා හිතන්න තියෙන්නේ අර මං කලින් කියපු දේවල් එක කල්පනා කරලා බලලා කවුරු හරි ස්ට්‍රෙප්ටොකොකල් ඒ තිබිච්ච කෙනෙක් එක්ක ළඟකදී ආශ්‍රයක් මොනවහරි තිබුණාද, එහෙම නැත්නම් මේ රෝග ලක්ෂණ වෙන බොහොම තදින් වෙනදට වඩා වැඩි ඩියුරේෂන් එක කියන්නේ කාල සීමාවක් වැඩි කාලයක් තිස්සේ පවතිනවද කියන එක තමයි හිතන්න තියෙන්නේ. බොහෝ විට දැන් ඇඟේ මාස පේශි කැක්කුම් වගේ දේවල් වෛරල් ආසාදන වලදීත් අපි දකිනවා කියලා කියනවා. නමුත් මේ අර ෆ්ලෙක්චේටින් බැක්ටීරියා එහෙම නැත්නම් නෙක්‍රොටයිසින් ෆැටිස් වගේ කියන සත්වයේ එහෙම ආවමත් මාංශපේශී කැක්කුම ඉතාමත් දරුණුයි. නමුත් ඒ වගේ මේ මාංශපේශීමත් ත්‍රිදෙන්න පුළුවන්. එතකොට අර අර වෛරස් සාමාන්‍ය වෛරස් ආසාදනයකට වඩා හැමදේම ඉතාම තදින් තියෙනවා. කාලය කියන්නේ රෝගී තත්ත්වයේ පවතින කාලයක් තදින්. ඒ වගේම ඒ රෝගී තත්ත්වයේ කොයිතරම් උග්‍රව දැනෙනවද කියන එකත් ඉතාම තදින්. නමුත් ඒක සාමාන්‍ය කෙනෙකුට තෝරා ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒක තමයි මේ තත්ත්වයේ තියෙන පාරපතලකම. එතකොට දැන් අපි පොඩි ළමයෙක් ගැන කියනවා නම් ළමයි ගැන විශේෂයෙන් කියනවා නම් ළමයින්ට මේ රෝග ලක්ෂණයක් විදිහට ආමස් උන එහෙම නැත්නම් අර ඇඟේ රෑෂ් එක හරියට සන්බර්න් එකක් වගේ කියලා කියනවා. අවුවේ හිටියම පිච්චුණා වගේ තමයි රතුපාට ඇඟේ තියෙන්නේ ඒ කාලෙට ඒ අසනීපයත් එක්ක එන. එතකොට ළමයාට දැනෙන ළමයාගේ අතපය දැන් ළමයාට උණ තිබුණාට අතපය බොහොම සීතල වෙන්න පුළුවන් ඇල්ලුවම. ඒ වගේම සමමතු පිටත් බැලුවම තැන් තැන්වල සමහර තැන්වල රතු පාටයි සමහර තැන්වල ළමයාගේ සමේ සාමාන්‍ය පාට. අපි ඒකට කියනවා මොටල් ස්කින් කියලා. ඒ වගේ එකක් වෙන්න පුළුවන්. අතපයවල වේදනාව. එතකොට ඇවිදින්න අකමැති ළමයා. කාහාර ගැනීම අඩුයි. උදර වේදනාවක් ගැන කියනවා. වමනේ උදාසීනව පණ නැතුව වගේ ඉන්නවා. උගුරේ ආසාදනයක්. ඊට පස්සේ හුස්ම ගන්නේ වේගේ වැඩි. සාමාන්‍යයෙන් හුස්ම ගන්නවා. ඒ හුස්ම ගැනීමත් වේගෙන් හුස්ම ගැනීම දිගින් දිගටම පවතිනවා. ඔය වගේ নানা ප්‍රකාර රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. ඊට අමතරව ළමයේ හෝ වැඩිහිටියෙක්ගේ උගත තියෙන්න පුළුවන් අර ධර්ම රෝගී තත්යකට යනවා නම් මුත්‍රා පිටකන ප්‍රමාණය අඩු වෙනවා.
ඔදන අපිට අසන්නට ලැබෙන තවත් පුවතක් තමයි මේ ස්ට්‍රිපේ ආසාදනය ඉතා කෙටි කාලයකදී ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීම සිදු වෙලා තිබෙනවා කියන කාරණාව. දැන් මේ සඳහා මොන වගේ හේතුද වෛද්‍යතුමිනි බලපාලා තියෙන්නේ?
ඔව් ඒකට තාම නිශ්චිත හේතුවක් හොයාගෙන නැහැ. උපකල්පන පමණයි තියෙන්නේ. එක උපකල්පනයක් තමයි දැන් අපි අවුරුදු කීපයක් තිස්සේ ජනතාව ලොක්ඩවුන්ස් වල ජීවත් වෙනවා. ලොක්ඩවුන්ස් වල ජීවත් වෙනකොට අපි කොහොමටත් වෛරස් හෝ බැක්ටීරියා හෝ ආසාදන වලට එක්ස්පෝස් වෙනවා අඩු. ඒ කියන්නේ අපි අපිට යම් ආසාදන හැදීමේ අවධානයේ අඩුකමක් තියෙනවා. නමුත් මේ ආසාදන යම් ප්‍රමාණයක ඒ කියන්නේ අඩු උග්‍රතාවයෙන් ඒ කියන්නේ මයිල්ඩ් විදියකින් මේක හැදෙන එකේ හොඳකම තියෙන්නේ එහෙම දේවල් වලට අපව ලකුණාම අපේ ඇඟේ ඒකට ප්‍රතිශක්තිකරණයක් හැදෙනවා. මේ වගේ දැන් ලොක්ඩවුන්ස් වල වගේ ඉඳලා අපිට අනිත් අය මුණ ගැහෙන එක අඩු වෙලා අපිට අනිත් අයගෙන් සාමාන්‍ය අපිට එදිනෙදා හම් වෙන අසනීප හැදෙන එක අඩු වුණාම වෙන එක දෙයක් තමයි අපේ සිරුරේ ඒකට තියෙන ප්‍රතිශක්තිකරණය අඩු වීම. එතකොට එකක් කියලා හිතන්නේ මේ ලොක්ඩවුන් වල දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඉඳලා ජනගහනයේ ප්‍රතිශක්තිකරණයේ අඩුවීමක් ඇවිල්ලා ඒ අඩුවීමත් එක්ක දැන් මේ ඉන්වේසිව් ඩිසීස් එක වැඩිපුර එනවාද කියන එක තමයි එක මතයක්. අනිත් එක තමයි අපි අපේ සිරුරු එක රෝගයකට ලක් වෙලා එක ඉන්ෆෙක්ෂන් එකේ මනත එක ආසාදනයකට ලක් වෙලා තියෙනකොට ඒක කොහොමටත් තවත් ආසාදනයකට එන්න හේතුවක් වෙනවා. මොකද ඒ වෙලාවට අපේ සිරුර දුර්වලයි. අපේ සිරුර ඒ වෙලාවට අර රෝගේ සුව කර ගැනීමට අපේ ප්‍රතිශක්තිකරණයේ ලොකුවට වැඩ කරමින් පවතින වෙලාවක්. එතකොට එහෙම දුර්වල සිරුරකට තවත් අසනීපයක් සෑදීමේ ඉඩකඩ වැඩි. එතකොට අපි දකින දේ තමයි බොහෝ විට දැන් කාර්යයක් ලෙස වෛරස් ආසාදනයක් තියෙන කෙනෙකුට බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් එන්න පුළුවන්. අපි කියනවා සෙකන්ඩරි බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් කියලා. ඒ වගේ තත්ත්වවලට දැන් කෙනෙකුට වෛරස් එකක් ඇවිල්ලා කැස්ස හෙම්බිරිස්සාව හැදිලා වෛරස් එකකින් නියුමෝනියාව හැදිලා තිබුණත් ඒකේ යම් අවදානමක් තියෙනවා. බැක්ටීරියා එකක් ඇවිල්ලා ඒ නියුමෝනියා එක තවත් බරපතල කරන්න. ඒ වගේම තත්ත්වයක්ද මේ වෙන්නේ කියලා හිතන එකක් තියෙනවා. ඒ තමයි දැන් අපි දැන් මේ කොවිඩ් වලට එක්ස්පෝස් වෙලා බොහෝ දෙනෙක් කොවිඩ් වලින් අසනීප වෙලා ඉන්න අතර වාරේ දුර්වල වෙලා ඉන්න අතර වාරේ තව බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් මතුවේගෙන එනවාද කියන එක. කියන්නේ අලුත් බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් නෙවෙයි අපි කාලයක් තිස්සේ දන්න එකක්. නමුත් ඒකේ වැඩි වෙන්නේ හේතුව ඒකද කියලා හිතනවා. ඉතින් ඒ වගේ අනුමාන කිරීම තමයි තියෙන්නේ. නමුත් මෙතන තියෙන හොඳ ආරංචිය තමයි සෞඛ්‍ය බලධාරීන් පවසන විදිහට ඕස්ට්‍රේලියාවේ ප්‍රජාවට මේ ඉන්වේසිව් ස්ට්‍රෙප්ටොකොකල් ඒ කියන භයානක තත්ත්වයේ ඇතිවීමේ සමස්ත අවදානමක තියෙන්නේ අඩු මට්ටමක කියලා තමයි දැනට පවසන්නේ.
හොඳයි, එහෙමනම් වෛද්‍යසුමනි අවසාන වශයෙන් කැමති ඔබෙන් දැනගන්න දැන් මේ ස්ට්‍රෙප් ඒ ආසාදනය සඳහා ඔස්ට්‍රේලියාවේ මොන වගේ ප්‍රතිකාරද තියෙන්නේ කියලා.
ඔව්, මේ ආසාදනයට තියෙන ප්‍රතිකාර තමයි ඇන්ටිබයොටික්. මේ ආසාදනයට වැක්සින් එකක් එහෙම නැත්තම් එන්නත් නෑ, දැනට පාවිච්චි කරන එන්නත් නෑ. ඇන්ටිබයොටික්ස් වලින් බොහෝ විට බොහෝ දෙනෙක් සුලභ වහලා ඇති පෙනිසිලින් කියන ඇන්ටිබයොටික් එක තමයි පාවිච්චි කරන්නේ. ඊට අමතරව දැන් පෙනිසිලින් ගන්න අපහසු අයට හෝ ඇලර්ජියක් තියෙනවා නම් අපි වෙන කෙෆලස්පෝරින් කියලා කියනවා, වෙනත් ඊට අමතරව ඇන්ටිබයොටික් වර්ග තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව දැන් සිරුරේ ළමයින්ගේ හොරි වගේ දේවල් තියෙනවා නම් ඒක ලොකුවට බලපතලව පැතිරලා නැත්නම් ඒකට පාවිච්චි කරන්න පුළුවන් ඇන්ටිබයොටික් ක්‍රීම් සහ ඔයින්ට්මන්ට්ස් තියෙනවා. එතකොට මේ ඉන්ෆෙක්ෂන් එකේ තියෙන ප්‍රධානම දේ තමයි මේ ඉන්ෆෙක්ෂන් එක ප්‍රතිකාර කරේ නැත්නම් ඇන්ටිබයොටික් වලින් ප්‍රතිකාර කරේ නැත්නම් කෙනෙක් දවස් 10ක් 21ක් දක්වා කාලයක් ඇතුළත මේ රෝගේ තියෙන කෙනෙක්ට තව කෙනෙකුට රෝගේ පැතිරීමේ හැකියාවක් තියෙනවා බෙහෙත් අරගෙන නැත්නම් ඇන්ටිබයොටික්ස් අරගෙන නැත්නම්. ඒ අතර වාරේ තවත් එයාට රෝගේ බෝ කරන්න පුළුවන් විදිය තමයි අර මං කලින් කිව්ව වගේ සැරව තියෙන තුවාල තව කෙනෙක්ගේ ඇඟේ ගෑවුනොත් වගේ ඒත් ඒකෙන් බෝ වෙන්න පුළුවන්. ඒක නිසා වඩාත්ම වැදගත් දේ මේ ප්‍රතිකාර ගැන කතා කරනකොට ඔබට වෛද්‍යවරයෙක් ස්ට්‍රෙප්ටොකොකස් ඒ වලට ප්‍රතිකාරයක් නියම කරොත්, ඇන්ටිබයොටික්ස් නියම කරොත්, ඒ ඇන්ටිබයොටික්ස් ඒ මාත්‍රාව නියමිත වාර ගන්නේ ඒ සඳහන් කර දින ගන්න සම්පූර්ණ කරන්න ඕනේ. කියන්නේ ඇන්ටිබයොටික් කෝස් එක සම්පූර්ණ කරන්න ඕනේ මේ රෝගය නිට්ටාවට සුව වෙන්න. නමුත් කෙනෙක් ඇන්ටිබයොටික්ස් අරගෙන පැය 24ක් ගත වුණාට පස්සේ ඇන්ටිබයොටික් එක පැය 24ක් ගත්තට පස්සේ එයා නිසා තව කෙනෙකුට රෝගේ බෝ වීමේ අවදානම ඉතාමත්ම අඩු වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ සාමාන්‍යයෙන් මේ රෝගේ ඇති වුණාම මේ රෝගේ තියෙනවා කියලා දන්නවා නම් හෝ සැක කරනවා නම් අනිත් පැත්තට ගැවසෙන්න යන්න එපා, අයිසොලේට් වෙන්න ඕනේ. අයිසොලේෂන් එක ඉවර කරන්න පුළුවන් ප්‍රතිකාර පැය 24ක් අරගත්තට පස්සේ. නමුත් ප්‍රතිකාරයේ නිහඩත් කන්ටිනියු වෙනවා, පැය 24න් ප්‍රතිකාරයෙන් අතර වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. නමුත් පැය 24ක් ගත්තට පස්සේ යාට අනිත් පැත්ත එක හැසිරෙන්න යන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රතිකාරයේ කොච්චර දුරට ගන්න කොච්චර කල් ගන්න ඕනද කියන එක තීරණය වෙන්නේ අසනීපයේ විදියට. අසනීපයේ දැන් කොහෙද සිරුරේ තියෙන්නේ කියන එක මතයි කොච්චර කාලයක් ප්‍රතිකාර ගන්න ඕනද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඊට අමතරව මේකට ප්‍රතිකාර ගැන කතා කරනකොට අනිත් වැදගත් දේ තමයි දැන් මම කලින් කිව්වා වගේ මේක කිවිසුම් යාමකින්, කැස්සකින්, සිපවැළඳ ගැනීමකින් සහ තුවාලයක් අනෙක් කෙනෙක්ගේ ගෑවනකින් බෝ වෙන්න පුළුවන් නිසා මේ ඩ්‍රොප්ලට් ප්‍රිකෝෂන්ස් ගන්න ඕනේ. මේ ඉන්වේසිව් නැත්නම් මේ බරපතල අසනීපයේ බලා ගන්න කෙනෙක් හැදුණු කෙනෙක් ඉන්නකොට, එතකොට අතපය සේදීම, මාස්ක් එකක් පළඳීම, තමන් අයිසොලේට් වීම, ඒ ගැන අනිත් අය දැනුවත් කිරීම වගේ ඒ සාමාන්‍ය හයිජනික් ප්‍රැක්ටිසස් අපිට අවශ්‍ය වෙනවා මේ රෝගේ පැතිරෙන එක වළක්වන්න. සාරාංශයක් විදියට කියනවා නම් මේ ප්‍රතිකාර ගැනීමේදී ඔබ යම් ඔබට හෝ යම් කිසි කෙනෙකුට මේ අසනීපේ තියෙනවා කියලා සැකයක් තියෙනවා නම් වහාම ගිහිල්ලා පවුලේ වෛද්‍යවරයා හම්බ වෙන්න ඕනේ. පවුලේ වෛද්‍යවරයාට පුළුවන් අවශ්‍ය කරන රෝග ලක්ෂණ විමසලා බලලා අවශ්‍ය කරන පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීම කරන්න. ප්‍රතිකාර කිරීම කියලා අදහස් කරන්නේ බොහෝ විට ඇන්ටිබයොටික්ස් සහ අනිත් බෙහෙත් දෙන්න පුළුවන්. බොහෝ විට ඇන්ටිබයොටික්ස් ඔබ ඒ දෙන ප්‍රතිකාරය නියමිත මාත්‍රාවෙන් නියමිත දින ගණන සම්පූර්ණ කරන්න ඕනේ. ඊට අතරවාරයේ අස්සේදීම, මාස්ක් එකක් පළඳීම, self isolate වීම වගේ සාමාන්‍ය hygienic practices කරගෙන යන්න ඕනේ මේ රෝගය අනිත් අයට බෝ වෙන එක නවත්තන්න.
දරුවන්ට සහ වැඩිහිටි පිරිසට යම් ආකාරයකට මාරාන්තික විය හැකි කියන ඔස්ට්‍රේලියාවේ ළමුන් අතර මේ විදිපැතිර යන බවට අනාවරණය වෙලා තිබෙන ස්ට්‍රිප් ඒ ආසාදනය සම්බන්ධයෙන් දෙමාපියන් දැනගත යුතු කරුණු පිළිබඳව තමයි අපි SBS සිංහල සේවෙන් කතා බහ කරමින් පසු වුණේ. මේ සඳහාපත් සමග සම්බන්ධුනේ වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ ලක්ෂිනී ගුණසිරි වෛද්‍යතුමිය. හොඳයි එහෙනම් වෛද්‍යතුමනි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් මේ ආකාරයෙන් අපත් සමග සම්බන්ධ වෙලා වැදගත් තොරතුරු අපිත් එක්ක බෙදා හදාගත්තට. එහෙනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.